අවකාශයේ පාසල
මේන් අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර හොඳයි දුවේ පුතේ අදත් ඔයාලා එකතු වෙලා ඉන්නේ 11 ශ්‍රේණියේ තොරතුරු පද්ධති පාඩමේ පාඩම් තවත් කොටසක් සමගින් අදත් ඔයාලත් එක්ක එකතු වෙලා ඉන්නේ පුතේ ගාල්ල මහබෝධි මහාවිද්‍යාලයේ තක්ෂිලා ගුරුතුමිය. හොඳයි. පසුගිය සතියේ අපි කතා කරේ තොරතුරු පද්ධති වර්ග ගැන නේද? අද අපි ඔන්න කතා කරන්න යන්නේ පුතේ කොහොමද මේ තොරතුරු පද්ධති නිර්මාණය කරන්නේ කියලා. තොරතුරු පද්ධති නිර්මාණය කරනකොට අපි විවිධ ක්‍රම භාවිතා කරනවා. ඒ අතරින් එක ක්‍රමයක් ගැන තමයි ඔයාලා මේ පන්තියේදී ඉගෙන ගන්නෙ.
ඒ මොකක් ගැනද ටීචර්?
ඒ තමයි පුතේ පද්ධති සංවර්ධන ජීවන චක්‍රය. අහලා තියෙනවද මේ නම?
අනේ ටීචර්, ඒ මොකක්ද ඒ? ඒකේ තේරුම?
අපි මේක කෙටියෙන් හඳුන්වනවා පුතේ SDLC කියලා. ඒ කියන්නේ System Development Life Cycle කියන එක. හොඳයි. මේකෙදි චක්‍රය කියලා කියන්නේ වක්‍රාකාරව එකම දේ නැවත නැවත සිදුවෙන එකටනේ. එතකොට මේ ජීවන කියලා දාන්නේ අපේ ජීවිත වගේ පද්ධතියක් වුණත් සංවර්ධනය වෙමින් පියවරෙන් පියවර එයා ඒ දේ නැවත අඩුපාඩු සකස් කරගනිමින් වක්‍රාකාරව යන නිසා.
එතකොට ටීචර් මොනවද පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ පියවර?
ඔව් පුතේ, මේකෙදි අපි ඉගෙන ගන්නවා පියවර 6ක් ගැන. පළවෙනි එක තමයි අවශ්‍යතා හඳුනා ගැනීම. දෙවෙනි එක විසඳුම සැලසුම් කිරීම. තුන්වෙනි එක තමයි විසඳුම කේතකරණය කිරීම. හතර විසඳුම පරීක්ෂා කිරීම හා දෝෂ ඉවත් කිරීම. පස්වෙනි එක තමයි පද්ධතිය පිහිටුවීම. හයවෙනි එක පද්ධති නඩත්තු කිරීම. එතකොට දැන් මේ පියවර 6 මොනවාද? පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ පියවරයන් 6. මේක අනුපිළිවෙලින් මතක තියාගන්න ඕන ඔයාලා. මම ආයෙත් කියවන්නම්. අවශ්‍යතා හඳුනා ගැනීම, විසඳුම සැලසුම් කිරීම, විසඳුම කේතකරණය කිරීම, විසඳුම පරීක්ෂා කිරීම හා දෝෂ ඉවත් කිරීම, පද්ධතිය පිහිටුවීම, පද්ධතිය නඩත්තු කිරීම. මේකේ පළමු පියවර හා අන්තිම පියවර ගත්තොත් පේනව නේද? පළවෙනි එකේදී පද්ධතිය නිර්මාණය කරන්න අවශ්‍ය අවශ්‍යතා හඳුනා ගන්න ඕන මුලින්ම. ඊළඟට අවසාන පියවරේදී නඩත්තු කිරීම කරනකොට මොනවා හරි අඩුපාඩුවක් තියෙනවා කියලා අපි දැක්කොත් එහෙම අපිට පුළුවන් ඒවා ආයෙත් මේ චක්‍රයටම එකතු කරන්න. එතකොට මේක සංවර්ධනය වෙමින් වක්‍රාකාරව ගමන් කරනවා. හොඳයි. දැන් අපි මේ පියවර 6 එකින් එක විස්තර කරලා බලමු. මම හිතන්නේ ඊට කලින් අපේ දුවල පුතාලට මේ ගුරුගෙදර සංගරාවේ පළවෙනි ක්‍රියාකාරකම කරන්න පුළුවන්. ඔව්, අපේ ප්‍රශ්නේ තියෙන්නේ පුතේ පළවෙනි ක්‍රියාකාරකමේ පද්ධති සංවර්ධන ජීවන චක්‍රය යනු කුමක්ද කියලා. දැන් කියන්න පුළුවන් නේද?
ඔව් ටීචර්, පද්ධති සංවර්ධන ජීවන චක්‍රය කියන්නේ තොරතුරු පද්ධති නිර්මාණය කිරීම සඳහා යොදා ගන්න ක්‍රමයකුයි.
අන්න හරි. ඔව්, පද්ධති සංවර්ධන ජීවන චක්‍රය කියලා කියන්නේ තොරතුරු පද්ධති නිර්මාණය කරන්න යොදා ගන්න ක්‍රමයක්. හොඳයි. ඊළඟ ප්‍රශ්නය අහනවා මෙය වක්‍රාකාරව ගමන් කිරීමට හේතුව පැහැදිලි කරන්න කියලා. එක දුවල පුතාලා ලිව්වද?
ඔව් ටීචර්, මම කියන්නද. ස්ථාපිත කර භාවිතා කරන විට නව අවශ්‍යතා මතුවෙන්න පුළුවන්. එහෙම නව අවශ්‍යතා මතුවුනාම ආයෙත් පළවෙනි පියවරට ගොස් නව අවශ්‍යතා ඇතුළත් කළා. ආයෙමත් ඒ අවශ්‍යතාවයන් වලට අනුව පද්ධතිය ගොඩනගා ගන්න හැකියාව ලැබෙනවා.
හොඳයි පුතේ. ඊළඟ ප්‍රශ්නය අපෙන් අහනවා SDLC හි පියවර කීයද කියලා. ඒ මොනවද කියලා අහනවා. පියවර කීයක් තියෙනවද?
පියවර 6ක් තියෙනවා ටීචර්. මම කියන්න දේව එකින් එක.
හා පුතා කියන්නකො බලන්න.
පළවෙනි පියවර තමයි අවශ්‍යතා හඳුනා ගැනීම. දෙවැනි පියවර විසඳුම සැලසුම් කිරීම. එතකොට තුන්වෙනි පියවර විසඳුම් කේතකරණය කිරීම. හතරවෙනි පියවර විසඳුම පරීක්ෂා කිරීම හා දෝෂ ඉවත් කිරීම. පස්වෙනි පියවර පද්ධතිය පිහිටුවීම. හයවෙනි පියවර පද්ධති නඩත්තු කිරීම.
බොහොම හොඳයි පුතේ. පුතා හරියටම ඒකට උත්තරේ කිව්වා. හොඳයි. දැන් අපි බලමු පළමු පියවර දිහා. මොකද්ද මේකෙන් කරන්න කියලා. මොකද්ද පුතේ මේ පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ පළමු පියවර?
පළවෙනි පියවර වෙන්නේ ටීචර් අවශ්‍යතා හඳුනා ගැනීම.
ඔව් පුතේ ඒක තමයි. අපි පද්ධතියක් නිර්මාණය කරන්න කලින් හොඳින් හොයලා බලන්න ඕනේ. ඇයි අපි මේ පද්ධතිය හදන්න යන්නේ? මේ පද්ධතිය නිසා ඉටුවෙන්න ඕන අරමුණ, ඒ වගේම ප්‍රතිලාභ මොනවද කියලා අපි දැනගෙන ඉන්න ඕනේ. කෙටියෙන්ම කිව්වොත් මේ තොරතුරු පද්ධතිය හදන්න ආයතනයේ මොන වගේ අවශ්‍යතා වලටද කියලා අපි දැනගෙන ඉන්න ඕන.
එතකොට ටීචර් මේ පද්ධතිවල ඔය කියන අවශ්‍යතා හොයලා බලන්නේ කවුද?
ඒව හොයලා බලන අය අපි හඳුන්වනවා පුතේ පද්ධති විශ්ලේෂක කියලා. මෙයාලා කරන්නේ තියෙන පද්ධතිය හෝ නැතිනම් අලුතෙන් අපි තොරතුරු පද්ධතියක් හදනව නම් ඒක හදන්න ඕන මොන වගේ අවශ්‍යතා වලටද කියලා හොයලා බලන එක.
ඊට පස්සේ මොකද කරන්නේ ටීචර්?
ඊට පස්සේ ඒ අවශ්‍යතා කොහොමද අපිට ඉටු කරන්න පුළුවන් කියලා ඒ ආයතනය ගැන තොරතුරු එක්රැස් කරගන්න අපිට ඕන වෙනවා.
තොරතුරු හොයන්නේ ඒ තැන්වලට ගිහිල්ලාද ටීචර් අපි?
ඔව් පුතේ. දැන් හිතන්නකෝ පුස්තකාලයකට වගේ අපි අලුතින් තොරතුරු පද්ධතියක් හදනවා කියලා. එයාලගේ පරණ අත්‍යවශ්‍ය තොරතුරු පද්ධතියක් තියෙනව නම් ඒක වෙනුවට අපි අලුතින් පුස්තකාලයට තොරතුරු පද්ධතියක් හදලා දෙනව නම් ඒ තොරතුරු පද්ධතියට අපිට මුලින්ම අවශ්‍ය වෙනවා මේ ගැන තොරතුරු එක්රැස් කරගන්න. එතකොට ඒ වගේ ක්‍රමයක් විදියට අපිට ගන්න පුළුවන් පුතේ මේ නිරීක්ෂණය කියන එක.
එතකොට ටීචර් තව තියෙනවද ඒ වගේ තොරතුරු එක්රැස් කරන ක්‍රම?
ඔව්. දැන් නිරීක්ෂණයනුත් අපිට පුළුවන් නෙමේ තොරතුරු එක්රැස් කරන්න. ඒ වගේම තව පුළුවන් සම්මුඛ සාකච්ඡා තියලත් තව ප්‍රශ්නාවලි ලබා දෙන්නත් පුළුවන් අපිට.
සම්මුඛ සාකච්ඡා කියන්නේ ඒ ආයතනයේ අය එක්කද අපි සම්මුඛ සාකච්ඡා පවත්වන්නේ?
ඔව්. පුස්තකාලයක වගේ නම් අපිට පුළුවන් පුස්තකාලාධිපති එක්ක හම්බෙලා කතා කරලා අපිට අවශ්‍ය මොන වගේ තොරතුරු පද්ධතියක්ද කියලා එයාලගෙන්ම අහලා අපිට දැනගන්න පුළුවන්.
එතකොට ටීචර් ප්‍රශ්නාවලි කියන්නේ මොකක්ද?
ඔව් ප්‍රශ්නාවලි කියන්නේ අපි ප්‍රශ්නයක් කීපයක් දීලා ඒක එයාට ලිඛිතව ලබා දෙනවා. ඒ කියන්නේ පුස්තකාලාධිපතිට අපි ලිඛිතව ලබා දෙනවා. එතකොට එයාලා අපිට ඒ තොරතුරු සම්පූර්ණ කළා අපිට ආයෙත් ලබා දෙනවා.
ඇයි අපිට ඒ ආයතනවල තියෙන පොත්පත් ලිපි ගොනු වලින් තොරතුරු හොයාගන්න බැරිද? කලින් ඒ තැන්වල අත්‍යවශ්‍ය තොරතුරු පද්ධතියක් තිබුණා නම් ඒ විස්තර ඇති නේද මේවට ගන්න අපිට?
ඔව් පුතේ. අපි ඒක හඳුන්වනවා වාර්තා හෝ ලිපි ගොනු නිරීක්ෂණය කියලා. ඔය අය කියපේකයි අයිති වෙන්නේ අන්න ඒකට. ඒ කියන්නේ අපිට පුළුවන් පුස්තකාලි කලින් ඔය අත්‍යවශ්‍ය තොරතුරු පද්ධතියක් භාවිතා කළ තියෙනවා නම් පුස්තකාලි පවත්වාගෙන යන පොත්පත් නිරීක්ෂණය කළා ඒවායින් විස්තර ලබා ගන්න පුළුවන්. ඒ වගේම තව එක ක්‍රමයක් තියෙනවා මේ තොරතුරු එක්රැස් කරන්න.
ඒ මොකක්ද ටීචර්?
ඔව් අපි හඳුන්වනවා පුතේ ඒක මූලාදර්ශ මගින් කියලා. මේ මූලාදර්ශ මගිනුත් අපිට තොරතුරු එක්රැස් කරගන්න පුළුවන්.
මොනවද ටීචර් මේ මූලාදර්ශ කියන්නේ?
මෙහෙම හිතන්නකෝ. ඔයාලා දැකලා තියෙනව නේද රෙදි කඩවලට ගියාම ඇත්ත මිනිස්සුන්ට වගේ අර ප්ලාස්ටික් රූපවලට ඇඳුම් මන්දවල තියෙනවා?
ඔව් ටීචර්.
අපි ඒවට කියනව නේද ඩමි කියලා. ඒ ඩමියකින් කරන්නේ මොකද්ද පුතේ?
ඒ ඇඳුම ඇඳම මොන වගේද කියලා පෙන්නනවා.
අන්න හරි. අපි මේ මූලාදර්ශවලිනුත් කරන්නෙත් ඒ වගේ දෙයක්ම තමයි. අපි හදන්න යන තොරතුරු පද්ධතියේ අනුරුවක් පෙන්නලා ඒ ආයතනයට පොඩි අවබෝධයක් ලබා දෙනවා. ඊට පස්සේ අපිට යාළගෙන් අපිට හදන්න යන තොරතුරු පද්ධතිය ගැන අදහස් දැනගන්න පුළුවන්නේ. හොඳයි. මං හිතන්නේ දැන් හොඳටම තේරුණා දුල පුතාලට මේ තොරතුරු පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ පළමු පියවර, නැතිනම් අවශ්‍යතා හඳුනා ගැනීම කියන පියවර පිළිබඳව. දැන් පුතේ ඔයාලට පුළුවන් අපේ ගුරුගෙදර සංගරාවේ ඊළඟ ක්‍රියාකාරකමත් කරන්න.
ගැලපෙන හිස්තැනට සුදුසු පිළිතුර අපිට යටින් තෝරලා නේද ලියන්න තියෙන්නේ?
ඔව් පුතේ, මේක අපිට කියලා තියෙනවා පහත දී ඇති වරහණ තුලින් සුදුසු පිළිතුර තෝරා හිස්තැන් පුරවන්න කියලා. මේකෙදි පුංචි නිවැරදි කිරීමකුත් කරන්න තියෙනවා. වරහන් ඇතුළ දීලා තියෙන කරුණු ටිකට අමතරව මේක ලියාගන්න පුතේ තොරතුරු කියලත්. තොරතුරු කියලත් ඇතුළත් වෙනවා. ඊළඟට පද්ධති විශ්ලේෂණය නෙමෙයි ඉන්නේ, පද්ධති විශ්ලේෂක. හරිද? පද්ධති විශ්ලේෂක. හොඳයි, දැන් අපි බලමු කොහොමද මේකේ හිස්තැන් වලට පිළිතුරු වෙන්නේ කියලා. අපිට පළවෙනි හිස්තැනට ගන්න පුළුවන් පුතේ අපෙන් අහන්නේ හිස්තැනක් යනු SDLCහි ආය හිස්තැනක් දීලා පියවරයි කියලා. මොකද්ද අපිට මේක ගන්න පුළුවන්? පළවෙනි හිස්තැනට ගන්න පුළුවන්
අවශ්‍යතා හඳුනා ගැනීම.
අන්න හරි, අවශ්‍යතා හඳුනා ගැනීම යනු SDLCහි මොන පියවරද?
පළමු පියවරයි.
ඔව් අන්න හරි, පළමු පියවරයි. ඊළඟට මෙහිදී පද්ධතිය ආයත හිස්තැනක් දීලා කියනවා කිරීමට ප්‍රථම එහි. මොකද මෙතෙන්ට එන්නේ?
ටීචර් එන්නේ නිර්මාණය කිරීමට ප්‍රථම එහි අරමුණු.
ඔව්, මෙහිදී පද්ධතිය නිර්මාණය කිරීමට ප්‍රථම එහි අරමුණු. ඊළඟට තව කමාවක් දාලා ආයත හිස්තැනක් දීලා තියෙනවනේ, එතෙන්ට එන්නේ ප්‍රතිලාභ. අරමුණු ප්‍රතිලාභ වැනි දෑ පිළිබඳ සටහන් තබා ගැනීම සිදු කළ යුතුය. ඊළඟට යටරෝලේ දීලා තියෙනවා පවතින පද්ධතියේ හිස්තැනක් දීලා පවතී නම් ඒ පිළිබඳ සොයා බලා ආයෙත් හිස්තැනක් තියලා රැස් කිරීම හිස්තැනක් විසින් සිදු කරනු ලබයි. මොකද්ද මේ හිස්තැන් වලට එන්නේ කියවන්නක බලන්න මුළු වාක්‍යම.
පවතින පද්ධතියේ හිස්තැනට එන්නේ ටීච අලුත් අවශ්‍යතා. පවතින පද්ධතියේ අලුත් අවශ්‍යතා පවතී නම් ඒ පිළිබඳව සොයා බලා තොරතුරු රැස් කිරීම පද්ධති විශ්ලේෂක විසින් සිදු කරනු ලබයි.
අන්න හරි, ওই විදිහට තමයි පුතේ අපේ උත්තර ටික එන්නේ. හොඳයි, අපි යමු ඊළඟට දෙවෙනි ප්‍රශ්නෙට. දෙවෙනි ප්‍රශ්නේ කියනවා තොරතුරු එක්රැස් කරන ක්‍රමවේද කිහිපයක් තියෙනවා, ඒවා නම් කරන්න කියලා තමයි අපිට කියන්නේ. හොඳයි, මේකෙන් කියන්නකෝ බලන්න. අපි දැන් කතා කරන්නේ තොරතුරු එක්රැස් කරන ක්‍රමවේද කිහිපයක් ගැනම.
ක්‍රම තමයි ටීචර් නිරීක්ෂණය, ඒ වගේම සම්මුඛ සාකච්ඡා, ඊළඟට ප්‍රශ්නාවලි, අපිට තව ගන්න පුළුවන් වාර්තා ලිපිගොනු නිරීක්ෂණය, ඒ වගේම ටීචර් අන්තිමට කියලා දුන්නේ මූලාදර්ශත් අපිට ගන්න පුළුවන්.
අන්න හරි පුතේ. හොඳයි, ඊළඟට අපි බලමු තුන්වෙනි ප්‍රශ්නේ. මේකෙදී අපෙන් අහනවා පාසල් පුස්තකාලයේ පරිගණක පාදක තොරතුරු පද්ධතියක් පිහිටුවීමට අදහස් කළේ නම් එම පද්ධතියේ පද්ධති විශ්ලේෂක. පද්ධති විශ්ලේෂක ඔබේයි සිතා තොරතුරු එක්රැස් කරන අයුරු ලියා දක්වන්න කියලා. එතකොට මොනවද අපිට ලියන්න පුළුවන්?
අපිට පුළුවන් ටීචර් පුස්තකාලාධිපති සමග සම්මුඛ සාකච්ඡා පැවැත්වීම, පුස්තකාලාධිපතිට ප්‍රශ්නාවලිය ලබා දීම, කලින් අවස්ථාවක පුස්තකාලයට සාදන තොරතුරු පද්ධති ඇත්නම් ඒවායේ මූලාදර්ශ පෙන්වීම, ඒ වගේ දේවල් නේද ටීචර්?
ඔව් පුතේ, හරියටම හරි. ඒ විදිහට තමා ඒ ප්‍රශ්නෙට උත්තර ලියන්න ඕන අපි.
ටීචර්, අපේ ඊළඟ පියවර මොකක්ද?
ඔව්, අපි කලින් කතා කරේ පුතේ අවශ්‍යතා හඳුනා ගැනීම කියන පියවර ගැනනේ. දැන් ඔන්න අපි කතා කරන්න යන්නේ අපේ පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ දෙවැනි පියවර ගැන. ඒ තමයි විසඳුම් සැලසුම් කිරීම.
මේ පියවරේදී මොකද්ද සිද්ධ වෙන්නේ?
ඔව්, මේ පියවරේදී පුතේ සිදු කරන්නේ අපේ පද්ධතිය සැලසුම් කරගන්න එක. අපි ඕනෑම වැඩක් පටන් ගන්න යද්දී මොකද්ද කරන්නේ?
අපි ඒ වැඩේ කොහොමද හරියටම කරන්න කියලා සැලසුම් කරන එක නේද?
අන්න හරි. ඒ විදියම තමා මේකෙත්. අපි ගෙයක් හදන්න ගියා කියලා හිතන්නකෝ. එතකොට මොනවද අපි කලින් සූදානම් කරගන්න ඕන?
අපිට ගේ හදන්න ඉඩමක් තියෙන්න ඕන. තව ඊළඟට සල්ලි තියෙන්න ඕන. තව ගඩොල්, සිමෙන්ති, වැලි එහෙමත් ඒ වගේම මේසන් බාස්ලත් ඕනි වෙනවා.
අන්න හරි පුතේ. ඒ වගේම අපේ මේ තොරතුරු පද්ධති හදන්න කලින් මේක හදන්න අපිට මොන වගේ දෘඩාංගද යන්නේ, ඒ දෘඩාංගවල ධාරිතාව කොපමණ විය යුතුද, මොන වගේ මෘදුකාංග වර්ගද අපි භාවිතා කරන්නේ, මොන වගේ පරිගණක භාෂාවක්ද යොදාගන්නේ මේ පද්ධතිය නිර්මාණය කරන්න, ඒ වගේම අපි හදන තොරතුරු පද්ධතිය අතුරු මුහුණත මොන වගේද වෙන්න ඕනි, ওই දේවල් අපි කලින්ම සැලසුම් කරගන්න ඕන. ඔන්න ඔය දේවල් තමයි පුතේ මේ පියවරේදී සිද්ධ වෙන්නේ.
හරි ටීචර්, පද්ධති සැලසුම් කිරීම කියන්නේ මොකක්ද කියලා තේරුණා දැන් නම්. අපේ ඊළඟ පියවර මොකක්ද ටීචර්?
ඔව් පුතේ, දැන් අපි කතා කරන්න යන්නේ අපේ තුන්වෙනි පියවර. මේක තමයි විසඳුම කේතකරණය. අපි ඉංග්‍රීසියෙන් කියනවා කෝඩින් ද සොලියුෂන් කියලත්. ඒ කියන්නේ අපි සැලසුම් කරපු තොරතුරු පරිගණක භාෂාවක් යොදා ගනිමින් දැන් පරිගණකයෙන් නිර්මාණය කරන්නයි යන්නේ.
ටීචර්, පරිගණක භාෂා කිව්වේ ජාවා, පැස්කල් වගේවද?
ඔව් පුතේ, ජාවා, පැස්කල්, පයිතන් ඔන්න ඔය වගේ කැමැති පරිගණක භාෂාවක් යොදා ගන්න පුළුවන් අපිට. ඒ වගේම මේ භාෂාවෙන් අපි යොදා ගන්නා කේත සරල වෙනව නම් තමයි වඩාත්ම හොඳ.
ඇයි ටීචර් කේත සරල වෙන්න ඕන කියන්නේ?
එතකොටනේ පුතේ මේ පද්ධතිය පහසුවෙන්ම ගොඩනගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම සරල වෙන තරමට මේක තේරුම් ගන්න පහසුයි. අපිට ඉක්මනින් පරීක්ෂා කරන්නත් පුළුවන්. වැරදි අඩුපාඩු තිබ්බොත් එහෙම, ඊළඟට අඩුපාඩු තිබ්බොත් අපිට ඒව හදන්න ඉක්තා ඉක්මනින්ම පුළුවන්.
ඔව්නේ, ඒක ඇත්ත ටීචර්. දැන් අපි පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ පියවර 6න් 3ක්ම ඉගෙන ගත්ත නේද?
ඔව් පුතේ, ඔයාලට මතකද මොනවද කියලා කියන්නකෝ බලන්න.
පළවෙනි එක අවශ්‍යතා හඳුනා ගැනීම. එතකොට දෙවෙනි පියවර විසඳුම් සැලසුම් කිරීම. අපි ඉගෙනගත්තු තුන්වෙනි පියවර තමයි ටීචර් විසඳුම් කේතකරණය. හරි නේද?
හරි පුතේ. අපි ඊළඟ පියවර තුන ගැන එහෙනම් ලබන සතියේ ගුරුගෙදර පාඩමෙන් කතා කරමු. දැන් ඔයාලට පුළුවන් ගුරුගෙදර සංගරාවේ අපේ අවසාන ක්‍රියාකාරකම සිදු කරන්න. මේ ක්‍රියාකාරකමේදී ඔයාලට දීලා තියෙන්නේ පළවෙනි ප්‍රශ්නය අහලා තියෙනවා SDLCහි දෙවෙනි පියවර කුමක්ද, එහිදී සිදුවන කාර්යයන් පහක් සඳහන් කරන්න කියලා. ඊළඟ දෙවෙනි ප්‍රශ්නේ තියෙනවා පුතේ විසඳුම් කේතකරණයට අදාළව සිදු කරන කාර්ය කෙටියෙන් පැහැදිලි කරන්න කියලා. මං හිතන්නේ අද අපි කතා කරපු දේවල් එක්ක දුවල පුතාලට පහසුවෙන්ම පිළිතුරු සපයන්න පුළුවන් මේ ප්‍රශ්න දෙකට. හොඳයි, එහෙනම් අපි අපේ පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ ඊළඟ පියවර තුන සමගින් ලබන සතියේ හමු වෙමු.
හොඳයි, දුල පුතාලට මේ පාඩම ගැන ලබාගත් දැනුම තහවුරු කරගන්න තවත් අවස්ථාවක් දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ලබා දීලා තියෙනවා. දුල පුතාලට කරන්න තියෙන්නේ www.spedu.sch.lk කියන වෙබ් අඩවියේ Digital Planet කියන ලින්ක් එකට යන්න. එතනින් තොරතුරු තාක්ෂණ ඒකකයට අයත් බ්ලොග් පිටුවේ Ultimate ICT කියන පිටුවට යන්න. එතන තියෙන තක්සේරු පත්‍රිකාවලට පිළිතුරු ලියන්න. මාර්ගගතව පිළිතුරු ලියන දූල පුතාලට එවෙලෙම ලකුණු ලබා ගන්නත් පුළුවන්. එහෙම බැරි අයට PDF විදියට තක්සේරු පත්‍රිකාව බාගත කරගන්නත් පුළුවන්. මේ අවස්ථාවෙනුත් ප්‍රයෝජන ගන්න කියලා මතක් කරමින් අදට අපි සමු ගන්නවා. ආයුබෝවන්.
මුචි අපේ රේඩියෝ ඉස්කෝලේ.
රුහුණු ගුරුගෙදර.